Honorable Minister Tharaka Balasuriya, you have 10 minutes. Order please. Honorable Mrs. Kokila Gunavardhana to the chair.
Garamithama Katharampa.
Unvasal Adu Mantri Thumiyani, Marisala Katharapu Mantri Thuma, Kegal District Ketiyana, Rubber Saha, Te Vaga Piripandra Thumagi Adahas Diripatkara. Evang Itumata Matakara and Kamathi, Yapana Andu Kale Di, Rubber Kilowak Ye, Ekasia Visayan, the Sea Hatali, the Sea Visa, Ekasia Suidan, the Sea Visa Vagagan Katamagi. එවගේම තේ කිලෝවක් 70කට හියා 70කට වැඩියෙන් ගියේ නැහැ. නමුත් යම් කිසි විදියකට මෙම රජයේ බලයටපත් වෙලා ප්‍රතිඅපනයනය සම්පූර්ණයෙන්ම නවත්වපු එක නිසා අද රබර් කිලෝවක් ඒ 450ට වඩා යනවා. මම කියන්නේ මාසකට දෙකකට විතර ඉස්සෙල්ලා ඒ රුපියල් 500ක් පැනලා තිබුණා. ඒ වගේම තේ කිලෝවක් අපේ පැතිවල 110 90ට යනවා. ඒ වගේම කුරුඳු වලට හොඳ මිලක් තිබෙනවා. අනික් බෝග වලටත් හොඳ මිලක් තිබෙනවා. අපේ අපි මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කතා කරනකොට දැන් මේ ගැන කතා කරේ නැහැ. ඒතකොට අපේ මන්ත්‍රීතුමා කිව්වේ නැහැ දැන් ඒ රජයෙන් කොහොමද ඒ ගොවියට සැලකුවේ කියන එක. ඒකත් මේ ඒ රජයෙන් යහපාලන රජයෙන් කිව්වා අර ගොවිතැන් කරන එකෙන් අක්කර ලක්ෂ දෙකක් අඩු කරන්න ඕනේ කියලා. අන්න ඒ වගේ තමයි ගොවියන්ට සැලකුව ආණ්ඩුවක් දැන් අපිට උපදෙස් දෙන්න හදනවා කොහොමද මේ රබර් වගාවත් තේ වගාවත් දියුණු කරන්නේ කියන එක. හැබැයි කෙසේ වෙතත් මම මෙම ඒ යෝජනා දෙක විශේෂයෙන්ම මෙම ගෙනල්ලා තිබෙන ඒ යෝජනා දෙක පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම අපේ රමේෂ් පතිරණ ඇමතුමත් ඒ වගේම අපේ කනක හේරත් මන්ත්‍රීතුමත් විශාල ලෙස ජනක වප්කුමර ඇමතුමලා මේ කට්ටිය විශාල ලෙස මෙම ඒ කුෂ්කර්මයේ ආර්ථිකය නැගා සිටවන්න විශාල සේවාවක් කරලා තිබෙනවා. ඒ වගේම අපි බැලුවත් එහෙම අද ලෝක වෙළඳ පොලේ ඒ රබර් වලට තිබෙන ඉල්ලුම ඇමරිකානු ඩොලර් බිලියන 400ක් කියලා යම් කිසි විදියකට කට්ටිය විශ්වාස කරනවා. හැබැයි මේක 20-25 වෙනකොට බිලියන 600කට විතර වර්ධනය වෙනවා කියලා තමයි හිතන්නේ. මේ හැබැයි අද අපිට තිබෙන ලංකාවේ තිබෙන ප්‍රශ්නේ මෙම වෙළඳ පොලෙන් අපි 0.05කට වෙළඳ පොලක් විතරයි ලංකාවේ පාලනය කරන්නේ. අද රබර් ඒ නිෂ්පාදනයේදී බැලුවොත් එහෙම අපේ මෙට්‍රික් ටොන් 76,000ක් වගේ නිෂ්පාදනය වෙනවා. නමුත් ඉල්ලුමක් තිබෙනවා ලංකාවේ මේ ඉල්ලුමක් තිබෙනවා මෙට්‍රික් ටොන් 140,000කට. මෙවෙන් බෞතරයක් අපි ඒ නිෂ්පාදනය කරන්නේ ටයර් වලට 60%ක් විතර අපි ඒ නිෂ්පාදනය කරනවා 30%ක් විතර ඒ ග්ලව්ස් නිෂ්පාදනයට යනවා. ඒකෝර ඉතාම සුළු ප්‍රමාණයක් තමයි රබර් කිරි හැටියට මේ පිටරට අරින්නේ. හැබැයි අපේ ගොවියන්ට කතා කරනකොට රබර් ගොවියන්ට කතා කරනකොට මෙතනදී පොඩි චෝදනාවකුත් තිබෙනවා. දැන් DSI වගේ ඒ දේශීය ආයතන වලින් හොඳ මිලක් දුන්නට සමහර ලොකු ජාත්‍යන්තර ආයතනයක් ඒ මිල යම් කිසි විදිහකට අඩු කරන්න කොයි වෙලෙත් උත්සාහයක් තිබෙනවා කියලා. ඒ වගේම රබර් ආශ්‍රිත නිෂ්පාදන දිහා බැලුවොත් එහෙම 20-20දී ඒ ඇමරිකානු ඩොලර් මිලියන 786ක් වගේ ප්‍රමාණයක් තමයි අපි අපනයනය කරේ. හැබැයි 20-21 වෙනකොට මේක 1050කට අපිට වර්ධනය කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මේ කාරණා සියල්ලම බැලුවොත් එහෙම යම් කිසි විදිහකට මෙම රජයේ දේශීය ආර්ථිකය නගා සිටවන්න විශාල උනන්දුවක් උත්සාහයක් තිබෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. දැන් මෙතනදී අපේ විපක්ෂ මන්ත්‍රීවරු මේ ප්‍රශ්න ඩොලර් ප්‍රශ්න ගැන කතා කරා. අද අපි තේරුම් ගන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ ගෑස් ප්‍රශ්න තිබුණත් තේ ප්‍රශ්න ගෑස් ප්‍රශ්න තිබුණත් තවත් මොන හරි ප්‍රශ්න තිබුණත් මේ ඔක්කොම මේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක බද්ධ වෙලා තිබෙන්නේ. අපිට අවුරුදු 3ක් අපිට ඒ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයෙන් ඒ වගේ ආදායම ආපු නැතිකොට බිලියන 13ක් විතර අපිට අහිමි වුණා. ඒ වගේම අපි බැලුවොත් එහෙම ඒ ලක්ෂ 1ක් වගේ ප්‍රමාණයක් ඒ කොවිඩ් කාලයේදී මැදපෙරදිගත්දී ලංකාවට ආවා. අපිට ගිය අවුරුද්දේ 1,29,000ක් අපිට ඒ ශ්‍රමිකයන් අපිට පිටරට අරින්න පුළුවන් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අපි මේ දේශීය ආර්ථිකය නගා සිටින වැඩපිළිවෙල අපි තවදුරටත් ඉදිරියට ගිනිච්චොත් එහෙම අපිට විශාල ලෙස මේකෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම මෙතනදී මේ පොහොර ප්‍රශ්න ගැන කතා කරා. දැන් ඇත්ත වශයෙන්ම අපිත් අපේ ඒ ආසන වලට යනකොට අපි දකිනවා කෑගල්ල දිස්ත්‍රික්කේ නම් ඒ වී ගොවියන්ට ඇත්ත වශයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. අද අස්වැන්න දිහා බැලුවොත් එහෙම ගිය අවුරුද්ද අස්වැන්නටත් වඩා වී ගොවියන්ගේ වී අස්වැන්න හොඳයි කියලා කියනවා. ඒවිත රක්නෙවේ වීගොයෝ කියනවා අපිත් පොඩ්ඩක් බවෙලා හිටිය මොකොද එක කාලයක් වෙනකොට අර වීකරල පොඩ්ඩක් කහවුණ නමුත් ඒ පොහරටික දාපයන් පස්සේ ඒ බොල්වී ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා කියලා කියනවා ඒවගේම වීකරලේ බර වැඩි කියලා කියනවා ඉතින් මං හිතන්නේ එන මේ අවුරුද්ද වෙනකොට තවදුරටත් ඒ ගොවියන් උනන්දු කරගෙන හැබැයි අද විපක්ෂය කතා කරන්නේ කොහොමද පොහොර ටික දෙන්න කියලා. ඉතින් මේකේ අනික් පැත්ත මේ කට්ටිය කතා කරන්නේ නැහැ. අපි දිගටම ඒ කෘෂිම පොහොර පාවිච්චි කරොත් එහෙම රසායනික පොහොර පාවිච්චි කරොත් එහෙම අන්තිමටම මොකද්ද වෙන්නේ? අපිට ගිහිල්ලා ඒ වකකොඩු රෝග වකකොඩු ඉස්පිරිතාල ඊපස්සේ මේ පොළොන්නරුවේ විතරක් නෙවෙයි තව ටික කාලයක් යනකොට හැම පැත්තකම හැම දිස්ත්‍රික්කෙම අපිට හදන්න වෙනවා. දැන් මේකට මේ මොකද්ද විසඳුම කියන එක ඒක අපේ විපක්ෂ කට්ටිය කියන්නේ නැහැ. අපි විපක්ෂය දිහා බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම ගිය මේ අවුරුදු දෙක තුනදී ඉතාම කුවක දේශපාලනයක් කරේ. මේ කට්ටිය මේ අඩුපාඩු පෙන්වන්න හදනවා කිව්වට කිසිම විදිහට මේ ජනතාව අඩුම ගානේ එන්නත් කරා ගන්නවත් මේ කට්ටිය ගරු මන්ත්‍රීතුමනි මේ කට්ටිය උනන්දු කරන්නේ නැහැ. මෙතන ඉන්න එක නායකෙක්වත් මේ විපක්ෂයේ ඉන්න කට්ටිය කිව්වේ නැහැ ඒ දරුවන්ට කියලා එන්නතක් ලබා ගන්න කියලා. අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා එන්නත අන්තිමන කොයිද ලබා ගන්නවා කියලා. අපේ අනුර කුමාර දිසානායක මහත්මයා කිව්වා එන්නත ගහගන්නේ නැද්ද කොයිද කියලා. හැබැයි අන්තිමන දෙන්නට මොකද දෙන්නම් මොකද්ද කරේ ජනතාවට කියන්නේ නැතුව හොරෙන් ගිහිල්ලා ඒ එන්නත ගහගත්තා. ඉතින් මෙන්න මෙවැනි විපක්ෂයක් තමයි අද මේ කුෂිකර්මය ගැන කතා කරන්නේ. ඒකෝ අපේ යහ පාලන කාලයේදී මේ කුෂිකර්මයට මොකද්ද වුනේ කියන එක අද ගොවියන්ට මතක වෙලා තිබෙනවා. හැබැයි මෙතනදී තේරුම් ගන්න ඕනේ අපි මේ ඉන්නේ තාම ගෝලීය ප්‍රශ්නක. මේ කොවිඩ් වසංගතය තාම ඉවර නැහැ. දැන් මේ ඔමික්‍රොන් එකෙන් එච්චරම ඒ සාපේක්ෂව ඒ ලෙඩේ දරුණු නැති වුණත් ඉදිරියේදී මේව තව ප්‍රභේදෙන්න බෝධුරට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කොවිඩ් වසංගතෙත් එක්ක තව සැහැණ කාලයක් සමහරලාට ජීවත් වෙන්නත් ඉඩකඩ තිබෙනවා. හැබැයි මේ අපහසු වකවානුවක් වුවත් කෙසේ වෙතත් මෙම රජයේ නිසි කළමනාකරණය නිසා අපිට යම් කිසි මට්ටමකටම ඔළුව උස්සන්න පුළුවන් වෙලා තිබෙනවා. ඉතින් මම කියන්නේ නැහැ අද මේ ඩොලර් ප්‍රශ්නේ මේක දරුණු ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඇත්තටම දරුණු ප්‍රශ්නයක්. ඒක ලංකාවට විතරක් නෙවෙයි අනික් රටවල් වලටත් තිබෙනවා. නමුත් මෙම ඒ ප්‍රශ්නෙන් ගොඩෙන්ද නම් අපි එක විදියට අපි කටයුතු කරන්න උවමනාවක් තිබෙනවා. ඒ තමයි සියලු දෙනාම එක්කව වෙලා මේ රට ගොඩගන්නේ කොහොමද කියලා කල්පනා කරලා ඒකට අපි විසඳුම් කණ්ඩ උමනාවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙතනදී මේ රබර් කර්මාන්තය ගැන කතා කරනකොට අද රබර් වලට හොඳ මිලක් තිබුණත් අපි මෙතනදී කියන්න ඕනේ අපේ ඇමතුමන්ලට විශේෂයෙන්ම මේ රබර් වල නිෂ්පාදනයට තියෙන ඇසිඩ් මිල දැන් සෑහෙන වැඩි වෙලා තිබෙනවා. රුපියල් 8000ට වගේ තිබිච්ච ඒ ඇසිඩ් මිල දැන් අද වෙනකොට රුපියල් 20000කට වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් නියම ප්‍රතිලාභයක් ලබා ගන්න අවශ්‍ය නම් ගරු මන්ත්‍රී සුමිය මේ ඇසිඩ් මිල වලත් යම් කිසි මිල පාලනයක් ගෙනෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් ඒ වගේම මෙතනදී අපි දැක්ක දෙයක් තමයි ඒ රබර් කර්මාන්තයේ විතර රබර් විතරක් නෙවෙයි තේ විතරක් නෙවෙයි විශාල ලෙස මෙම ඒ කෘෂිකර්ම වගාව දියුණු කරන්න මෙම රජයෙන් ඒ උනන්දුවක් තිබෙනවා. හැබැයි ගිය අවුරුදු පහ තුනදී අපි ගත්තොත් එහෙම යහපාලනයේ තිබිච්ච ඒ න්‍යාය තිබුණේ මොකද්ද මේ සම්පූර්ණයෙන්ම කෘෂිකර්මයට යොදලා තිබෙන ඒ ගොවිතැන සම්පූර්ණයෙන්ම නවත්තලා ඊන් පස්සේ ඒවා පිටරටින් ඒ බාණ්ඩ ටික අපනයනය කරන්න ඕනේ කියලා. දැන් මෙතන ඉන්න කට්ටිය මේ ආර්ථික ඒ අපහසුතාව ගැන කතා කරා. හැබැයි මෙතනදී එක්කෙනෙක්වත් මතක් කරේ නැහැ අපිට තියෙන ජාත්‍යන්තර බැඳුම් කර ඔලින් බිලියන 17.5ක් තිබුණා. ඒකෙන් 12.5ක්ම ගිය යහපාලන ආණ්ඩුවේ රජයේදී ඒ ගත්ත බැඳුම් කර කියලා කිව්වේ නැහැ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව විතරයි මේ බැඳුම් කර යම් කිසි විදිහකට ගෙවන්න කටයුතු කරලා තිබෙන්නේ. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාර්යයේදී බැඳුම් කර බිලියන 5ක් ඇමරිකන් ඩොලර් බිලියන 5ක් ගත්තා. හැබැයි 12.5ක්ම ගත්තේ ඒ යහපාලන ආණ්ඩුව කියන එක මෙතනදී ඒ යහපාලනේ හිටපු කට්ටිය දැන් ඒ කට්ටියට ඒක අමතක වෙලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේ වසංගතයේ යම් කිසි මට්ටමකටම අඩුවීමක් තිබුණත් අපි රටක් හැටියට හිතගන්න නම් මං හිතන්නේ තවදුරටත් මෙම ආර්ථික ශක්තිමත් කරන්න ඕනේ. ඒ ආර්ථික ශක්තිමත් කරනවා කියන්නේ මෙම පසුබිමත් එක්ක එච්චරම ලේසි පහසු දෙයක් නෙවෙයි. එහෙනම් මං හිතන්නේ අපි මේ කුවක දේශපාලනයෙන් ඉවත් වෙලා යම් කිසි විදිහකට ඒ රටේ එක
ආර්ථික
මෙතනදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා මං අපේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පොහොර ප්‍රශ්නද නැත්තම් අර ප්‍රශ්නද මේ ප්‍රශ්නද කියලා මිනිස්සුන්ව වැරදි මාර්ගවලට පෙළඹන්නේ නැතුව මේ රජයේ කරන හොඳ දේවල් වලට එක්කව වෙලා අද බෞතරයක් මේ කාබනික පොහොර වලින් ජයග්‍රහණ කරන්න පුළුවන් කියලා ඒ කට්ටියගේ මතයක් තිබෙනවා. ඒ නිසා එවැනි වැඩපිළිවෙල වලට කමුණාසලාගේ සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිමි. භගවතුන් සතුමන් නිම කරමු.
බොහොම ස්තුති ගරු මුදිතා ප්‍රශාන්ත මන්ත්‍රීතුමිය ඔබතුමිට මිනිත්තු 9ක කාලයක් දෙන්න.
බොහොමත්ම ස්තුති. අද දිනේ වැවිලි කර්මාන්තය සඳහා කතා කරනකොට ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝග අතරින් රබර් ප්‍රධාන භෝග තුන අතරට එක්ව තියෙනවා. රබර් භෝගයේ ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන්නේ සර් හෙන්රි වික්‍රම මහතා විසින්. ඒ වගේම ලෝකයේ පළමු ආසියාතික රට ශ්‍රී ලංකාව බවත් ස්වභාවික රබර් කර්මාන්තය ගැන සලකා බැලීමේදී ලෝකයේ ප්‍රධාන තැනක් අප රටට හිමිවී තිබෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, බස්නාහිර පළාත ඒ වගේම සබරගමු පළාත මධ්‍යම දකුණ පළාත්වල ඇතැම් දිස්ත්‍රික්ක හා මොණරාගල වැනි දිස්ත්‍රික්කවල රබර් වගාව ශීඝ්‍රයෙන් පැතිරී තිබෙනවා. රබර් ගස ආයු කාලය වසර 100ක් පමණ ආසන්න කාලයක් පැලයක් සිටුවා වසර 5කින් අස්වැන්න ලබා ගන්න හැකි අතර ආර්ථික වශයෙන් අවුරුදු 30ක කාලයක් අස්වැන්න එක රබර් ගසකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බොහෝ අවස්ථාවල වියලි කලාපයේ අවුරුදු 6ක පමණ කාලයක් මූලික අස්වැන්න ලබා ගැනීම සඳහා කාලය ගත වෙනවා. අද මේ අවස්ථාවේ විශේෂයෙන් කියන්න ඕනි අපේ රටේ ගොවි ජනතාව රබර් සඳහා හොඳ ආදායමක් ලැබිලා තියෙනවා. පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ රබර් ගොවියාට දුන්න සහන මොනවද කියලා ඇත්තටම අපි කවුරුත් දන්නවා. රබර් කිලෝවක් ඒ කාලේ රුපියල් 70ක් ඒ වගේම ඔට්ටපාලු වලට ලැබුණේ මිල 80ක් වගේ ගොවියට ලැබුණේ. ඒ නිසා තමයි ගොවියෝ පාරට බැස්සේ. ඒවා අමතක වෙලා අද විපක්ෂයේ කතා කරන්නේ. ඒ වගේම මේ වන විට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 2019 වසරේ බලයට පත් වුණ පසුව රබර් කර්මාන්තය දියුණුව සඳහා ගොවියට ඉතා හොඳ මිලක් දුන්නා. මේ වෙන විට ඇත්තටම රබර් කිලෝවක මිල 415 420 වගේ මුදලක් ලබා දෙනවා. ඒ වගේම ඔට්ටපාලු සඳහා රුපියල් 220ක් වගේ මුදලක් ලබා දෙනවා ගොවියට. අමු කිලෝවක් සඳහා රුපියල් 460ක් ලබා දෙනවා. මේ වගේ සහන දුන්න මම හිතන්නේ කොයිම ආණ්ඩුවකින්වත් ලබා දුන්නේ අපේ ආණ්ඩුවට බලයට පත් වුණාට පස්සේ තමයි මේ වගේ මුදලක් ගොවියට ලබා දුන්නේ. ඒ වගේම නැවත වගා කිරීමේ සහනාධාරයේ රුපියල් 1,03,000ක් ලබා දෙනවා. ඉස්සර මාස 8කින් ගෙවන්න දුන්න එක දැන් මාස 5කින් ගෙවීම් කටයුතු ඉවර කරලා අප රජය මගින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අතුරු භෝග වගා කරන රබර් ගොවියාට අක්කර එහෙකට රුපියල් 4,000ක මුදලක් සහනාධාර වශයෙන් ලබා දීලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඒ වගේම දුම් ගෙවල් සහනාධාරය 1,50,000ක් ලබා දෙනවා. ඒ වගේම රෝල් ජෝඩ් සඳහා ගෙවීමට අවශ්‍ය මුදලින් 50%ක සහනාධාරයක් ලබා දෙනවා. කම්බි කෝප්ප සඳහා කිසිදු අයකිරීමකින් තොරව ඒ සියලුම දේවල් ලබා දෙනවා. ඉතින් ඒ වගේ සාධාරණ වැඩ කටයුතු ගරු ජනාධිපතිතුමා විසින් මේ වගේ සහනාධාර ලබා දීලා තිනවා. එක් ගසකින් මැසි ආවරණය කිරීම සඳහා රුපියල් 770ක මුදලක් ලබා දෙනවා. ඉතින් ඒ වගේ සහන රාශියක් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 128,879ක් සඳහා රබර් වගා කරන කුඩා වතු හිමියන් හා වතු සමාගම් හිමියන් සිටින ඒ අතරින් හෙක්ටයාර 83,253ක් කුඩා රබර් වතු හිමියන් බැවින් මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේද විශාල වශයෙන් සිටිනේ කුඩා තේවතු වගා කරුවන් ඔවුන් සඳහා විශේෂයෙන් සහනයක් ලෙස ගරු ඇමතුමාගෙන් ඉල්ලා සිටින්නේ හොඳ රබර් වෙළඳ පොළක් ගෙනන ගොවියා සඳහා එකම මිල තහවුරු නොකර මිල පරාසයක් තියලා රුපියල් 50ක් හෝ 100ක්වත් වැඩියෙන් දෙන්න කියලා පුළුවන් ක්‍රමවේදයක් හදන්න කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සමිති සමාගම් හරහා කුඩා කර්මාන්ත ආරම්භ කිරීමටත් ඒ වගේම රබල් ෂීට් සඳහා අමතර සහන ආධාරයක් ලබා දෙන්නත් කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඇසිඩ් මිල අර අපේ තාරක ඇමතුමා කිව්වා වගේ ඇසිඩ් සඳහා විශාල මුදලක් මේ යන මුදලක් අය කිරීමක් කරනවා. ඉතින් ඒ නිසා මිල වැඩි නිසා මේ වගාකරුවන් වගා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මිල සාධාරණ මිලක් ලබා දෙන්නත් කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒවා සඳහාත් මේ වෙනකොටත් අපිට ප්‍රශ්න ගැටලු තියෙනවා. ඉතින් ඒවට හරි පිළිතුරක් අපේ ඇමතුමාලා හරහා මේවට විසඳුම් ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි, ඉතින් මේ වගේ රජයක් යටතේ මං හිතනවා අපිට විශාල සහනාධාර රාශියක් මේ කුඩා වතු හිමියන්ට රබර් හිමියන්ට ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ ගරු ඇමතුමාලාගෙන් තවදුරටත් මේවා වගාකරුවන් වැඩි දියුණු කරන්න, මොකද ශක්තිමත් කරන්න මීට වඩා වැඩි පිළිවෙලක් යොදන්නේ කියලා මං ඉල්ලා සිටිමින් මම නිහඬනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු හෙක්ට අපුවන් මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
මුලාසනේ හබවන ගරු මන්ත්‍රීතුමනි, ඉතින් ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව ඒ වගේම මම හිතන්නේ අපි කතා කරපු තාරක බාලසූරිය ගරු අමාත්‍යතුමා, එතුමා ඉතාමත්ම වැදගත් හොඳ අමාත්‍යවරයෙක්. එතුමා කිව්වා කුහක විදිහට කතා කරන්න හොඳ නැහැ කියලා විපක්ෂය. හැබැයි එතුමාට පුංචි වැරද්දක් වුණා. දැන් අද එන්නත ගහන එක මුලින්ම මේ උත්තරීතර සභාවේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ නායකතුමා තමයි ඉල්ලීම කරේ මේ එන්නත ගෙනල්ලා කවදද ගහන්න කියලා ඇහැව්වේ අපේ නායකතුමා. එතකොට එතනදී අපි එන්නත ගහන්න එපා කියලා කිව්වද? අපි තමයි එන්නත ගහන්න කියලා මුලින්ම කියපු කට්ටිය. ඉතින් හැබැයි එතුමා ඒක වෙනස් කරලා කතා කිරීම ගැන මේ බොහොම කනගාටු වෙනවා. මොකද්ද ඒ වෙලාවේ සිද්ධ වුණේ කියලා. ඒ නිසා මේ වෙලාවේ පනත් සම්බන්ධව සහ නියෝග ඒ වගේම රෙගුලාර් සම්බන්ධව කතා කරන මොහොතේ දැන් ආර්ථිකය තමයි බලපාන. දැන් ආර්ථිකය බලපාද්දී ප්‍රධානම සාධක දෙක අද ප්‍රධානම සාධක දෙක තමයි තෙල් සහ විදුලිය කියන එක. දැන් තෙල් සහ විදුලිය මොකද්ද සිද්ධ කරලා තියෙන්නේ? දැන් මේ තෙල් ප්‍රශ්න නිසා අද සමස්ත රටම ආර්ථික වශයෙන් කඩන් වැටලා තියෙනවා. තමුන්නාසලා මේ රට ගොඩනගන්න කොච්චර උත්සාහ කරත් කිව්වත් හැබැයි තමුන්නාසලගේ දෙදිනෙදා ක්‍රියාවලිය දිනෙන් දින මේ ආණ්ඩුව ඉස්සරහට යනකොට සිද්ධ වෙන කාරණාව තමයි රටම කඩන් වැටෙනවා. ජනතාවගේ සම්පූර්ණ එයගේ තියෙන ජනතාව බලාපොරොත්තු වෙන ජීවිතය නැති වෙනවා. ඒ වගේම තමයි විදුලිය. විදුලිය ප්‍රශ්නේ ගත්තාම තාම මේ දෙක හරියට ඉඳලා මේ ආණ්ඩුවේ කණ්ඩායම් විසඳ ගන්න බෑ. වියත්මක කිව්වා, අරමග කිව්වා, ඉනිමග කිව්වා. හැබැයි එක මගක්වත් නැහැ. වෙන මගවල් තමයි තියෙන්නේ ජනතාව. ඒ නිසා මේ தත්ත්වෙන් තමුන්නාසරණ කිට්ටවන්න ඉස්සෙල්ලා. මේ පනත් ඔක්කොම අපිට සම්මත කරගන්න පුළුවන්. ජනතාවට සම්මත කරලා මේකෙන් වැඩ කරන්න පුළුවන්. හැබැයි මේකේ වැඩ කරද්දී මූලික අංග ටික. මේව ටික නැතුව ගිය රටේ මොකද්ද වෙන්නේ? දැන් විදුලිය ගැන මම මේ උත්තරීතර සභාවෙන් අහනවා, කරුණා කරලා පිළිතුරු දෙන්න. මේ විදුලිය සම්බන්ධව ගරු අමාත්‍යවරයෙක්ගේ 1 කෝටි 20 ලක්ෂක බිලක් තියෙනවා, විදුලි බිලක් ගෙවන්න. ඒක තියෙන්නේ හමුදා නිලධාරියෙක්ගේ නමක් යටතේද කියලා කිව්වා. ඒ කියන කතා ඒ විදුලි බිල ගෙවලා නැත්තම් ඒක මහා හෙන ගහන අපරාධයක්. මෙරටේ දුප්පත් අහිංසක ආප්ප කඩේ කඩල කඩේ වඩ කඩේ මේ විතරක් නෙමෙයි, දුප්පත් අහිංසක මිනිසුන්ගේ කරන්ට් එක කපලා යනවා, පාට් එකකුත් දාලා විදුලි වල මණ්ඩ. හැබැයි මේ ඇමතිවරයෙක්ගේ 1 කෝටි 20 ලක්ෂක බිලක් තියෙනවා නම් ඒක ගෙවලා නැත්තම් ඒක වහාම ගෙවන්න ඕනේ. ඒක මහා පාප කර්මයක්. ඉස්සෙල්ලා ඒක කරන්න කියලා අපි ඉල්ලනවා. එහෙම නැතිනම් මේ සභාවට කියන්න එහෙම දෙයක් තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම අපි ඉල්ලනවා අනිත් සියලු ඇමතිවරුන් කරුණාකරලා ඔබතුමාලගේ කෝටි ගණන් ලක්ෂ ගණන් විදුලි බිල් තියෙනවා නම් වහාම ගෙවන්න. මොකද මේ රටේ මිනිස්සු අඳුර ඉන්නේ. එහෙම ගෙවන්න තියෙන මිනිස්සු ගෙවන්නේ නැති නිසා. ඒ නිසා පාර්ලිමේන්තුවක් හැටියට අපි මන්ත්‍රීවරු හැටියට ජනතාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම හැටියට අපිට තියෙනවා නම් වගකීමක්. ඒ වගකීම පළමුවෙන් ඉෂ්ට කරන්න අපි සියලු දෙනාම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට හරි ගෙනල්ලා කියමු අපේ විදුලි බිල් මෙහෙමයි අපි ගෙවලා තියෙනවද නැද්ද කියන එක පාඩමක් හැටියට කියලා දෙන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන් මේ තෙල් මිල ගණන් සම්බන්ධ. අද තෙල් මිල ගණන් විතරක් නෙමෙයි, අද ෂෙඩ් එකට තෙල් එවන්නේ නැහැ හිතාමතා. මොකද එවන්නේ නැත්තේ ජනතාවගේ ගමන් බිමන් අඩු කරන්න. ජනතාවගේ ගමන් බිමන් අඩු කරද්දී ජනතාවගේ අඩුවෙන ගමන් බිමට තමයි විශේෂයෙන්ම
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
විශේෂයෙන්ම ගමන් බිම අඩුවෙනවා කියන්නේ අත්‍යවශ්‍ය ගමන් බිම ටික අඩුවෙනවා. අද වෙලේ හාන ට්‍රැක්ටරේට තෙල් ටික නැතුව නතර වෙලා තියෙනවා. අද ගොයන් කපන්න ගන්න මැෂින් එකට තෙල් ටික නැතුව නතර වෙලා තියෙනවා. ඒත් මේ අය බියෙන් ඉන්නවා. අද පෝර නැතුව එක පැත්තකින් කඩන් වැට්ටා සම්පූර්ණම. එතකොට අස්සන්න නැතුව ගියා. දැන් අස්සන්න නෙලා ගන්න ගියාම අස්සන්න නෙලා ගන්න ක්‍රමවේද නැහැ මේ තෙල් පස්ස නිසා. ඉවගේම ගත්තාම අද මේසන් බාස්කේ වඩු බාස්කේ ඉඳලා ඒ සියලු දෙනා මේ එක පැත්තකින් සිමෙන්ති නැතුව වෙන ගෙඩියක් ඔලුවට වැටලා තියෙන වෙලාවක දැන් තෙල් නැතුව ගියාම එයාට සියලු වැඩ කටයුතු කරගන්න බෑ. ඒ නිසා මම මේ සියලු ජන කොටස් වලට ඒ වගේම සියලු ව්‍යාපාර අවස්ථා වලට මේ තෙල් ප්‍රශ්නේ විශාල වශයෙන් බලපානවා. ඒසක් කරුණා කළා මේක තමුන්නාසල ආණ්ඩුවට කරන්න බැරි නම් දෙයනේ කතා කරන්න අපි ඔක්කොම දෙනා වාඩි වෙලා යම්සි වැඩ පිළිවෙල කඩමු මේ රටේ. තමුන්නාසල දැන් අදක්සයි තමුන්නාසල ෆේල් එහෙම නැත්නම් තමුන්නාසල මොන හේකින් හරි සාපලත් කණ්ඩායමක් හැටියට මේ රටේ අද මේ බලයට පත් වෙලා හිටියට රටේ ජනතාවට සාපයක් වෙලා තියෙනවා. අද රටේ ජනතාව ඇවිල්ලා දිනපතා පෙට්‍රල් සෙඩ් එකට ආවත් කඩේට ආවත් කිරිපිටි ටික ගන්න ගියත් ගෑස් ටික ගන්න ගියත් මේ හැම තැනකම කියන්නේ මේක මහ සාපයක්. එක්ක උඹලට එන ගහපල්ලා නැත්නම් මන්ත්‍රීවරුන්ට එන ගහපල්ලා කියලා තමයි කියන්නේ කතාව. මේ දෙපැත්තට කියනවා. මේ දෙපැත්තට කියන හේතුව ඇයි? මේක අපි මේ විපක්ෂයක් හැටියට මෙතන ඇවිල්ලා කියනා නෙමෙයි. අරගෙන බලන්නකෝ නිවුස් එක. හැමදාම නිවුස් එකේ මොනවද තියෙන්නේ? නිවුස් එකේ ජනතාව සාප ඉල්ලනවා. ඒතර මොකක් හරි සාපයක් මෙතන තියෙනවා. එක්කෝ ලේත වෙරිච්ච කණ්ඩායමක් ඉන්නවා මේකේ. මේ රටේ. ඒ නිසා කරුණා කළා මේ ක්‍රමවේදයේ රටේ වෙනස් කරේ නැතිනම් මේ රට ගැන තඹ දොයිතුවක මේ ආණ්ඩු ගැන පාර්ලිමේන්තු ගැන මේ රටේ මහ ජනතාව විශ්වාසයක් තියන්නේ නැහැ.
මුතුමයි කාලය වසන.
ඒ නිසා අපේ වගකීම අපි ඔක්කොම දෙනා එකට ඉෂ්ට කරමු. ඔබ තමුන්නාසරණ විතරක් නෙමෙයි බයින්නේ. දේශීය 25ටම බයිනවා. ඒ නිසා අපේ වගකීම ඉෂ්ට කරන්න අපි සූදානම් තමුන්නාසරණත් එක්ක මේ රටේ මිනිසුන්ට කන්න අඳින්න තෙල් ටික ඒ වගේම ගෑස් ටික සිමෙන්ති ටික විදුලිය නැති එකේ ප්‍රශ්න විසඳන්න තමුන්නාසරණත් එක්ක වාඩි වෙන්න අපි කැමතියි. වාඩි වෙලා මේ රටේ ප්‍රශ්න ටික විසඳලා රටේ ජනතාව ජීවත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපිටත් කතා කරලා එක විසඳුමකට යවු රටක් හැටියට ඩොලර් ටික කොහොමද හොයන්නේ රට කොහොමද ඉස්සරහට ගෙනියන්නේ ජනතාවට කන්න දෙන්නේ කියලා මේ පණිවිඩය තමයි විශේෂයෙන් අද දවසේ ලබා දෙන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම ගැන.
බොහොම ස්තුතියි ගරු වර්ණ කුමාර ලලිත් මංච මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලස්සනේ මන්ත්‍රීතුමියනි. කොඩා සතුටුයි අතරම අපිත් එක දීර්ඝ කාලයක් පළාත් සභාවේ හිටිය මන්ත්‍රීතුමියක් අද මුලස්සනේ ඉන්න කතා කරන ලැබීම ගැන අද දිනේ මේ රටට අත්‍යවශ්‍ය තීන්දුව කීපයක වෙනසක් ගෙනල්ලා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ජනතාවට සුබවාදී අනාගතයක් ඒ වගේම රට ගොඩනගන වැඩපිළිවෙලට සාර්ථක වැඩ තීන්දුව දීර්ණ ගැනීමේ වෙනස් කිරීමේ අවස්ථාවක් ඇතර මේ අවස්ථාවේදී අපි පැහැදිලිවම අපි දන්නවා නිෂ්පාදන ද්‍රව්‍ය තරවකරුවන් හට බලපත්‍ර ලබා දීම ලංකාවේම 8 දෙනෙක් වගේ ඉන්න වැඩපිළිවෙළ තුළ තව අලුත් අයට ඇතුල් වෙන්න ඉඩපස්තාව හදලා දීලා තියෙනවා. ඒ තුලින් මම හිතන්නේ ගොවියට සුවිශේෂී මිලකට තරංකාරී මිලකට එක කීප දෙනෙක් අතර රැඳෙන්නේ නැතුව තමන්ගේ ගොවියගේට අවශ්‍ය උපරිම මිලක් සාධාරණයක් ලබා ගන්න එක අවස්ථාවක් හැටියට ඒ එක පනතක් අපි මම දකිනවා. ඒ වගේම තමයි පැවිලි කර්මාන්ත ඇමතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන සංශෝධිත පනත. ඇත්තට මේක ඉතාම වටිනවා. අපි දන්නවා මේ රටේ උගත් බුද්ධිමත් ඒ වගේම වැඩ කරන්න දක්ෂ ඇමතිතුමෙක් අපේ පැවිලි කර්මාන්ත ඇමතිතුමා, ඒ වගේ රාජ්‍ය ඇමතිතුමා. ඉතින් එතුමා නැවත මේ රට අපනායන අපේ මුලින් තිබ්බ අපේ රටේ තුළ අපේ අපනායන භෝග හැටියට තේ රබර් පොල් කියන එක අප මුල්ම කොටස ඇටියට අපි හඳුන්ගෙන තිබුණා. ඒ තුළ රබර් විශේෂයෙන්ම පහුගිය කාලය තුළ තිබුණු තත්ත්වයක් එක්ක ඇත්තටම වෙනස් කරන්න රබර් වෙනුවට වෙනත් දේවල් වගා කරන්න ගොඩක් අය උත්සාහ කරා. ඒ තියෙන මිලේ ප්‍රමාණයත් එක්ක අපිට මතකයි අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළ රබර් කිලෝ එකට රුපියල් 600කට එහා ගිය මිලක් ලැබුණා. ඒ වගේම ඒ නිසාම ඒ අය ඒක ඉතාමත්ම සුරක්ෂිතව කරා. නමුත් ඊට පස්සු කාලවලදී ඒට ඒ සාධාරණේ නොලැබෙන නිසා ඒ වෙනුවට පිටරටින් රබර් ගෙන්නපු නිසා තවත් ඊටත් වඩා අඩුව අරන් වලට ලංකාවේ මිලට වඩා අඩුවෙන් එන්නපු නිසා සමහරක් වෙලාවට ඒ කර්මාන්තය අතර පල්ලෙහාට නේ විතරක් නෙමෙයි සමහරක් වෙලාවට රබර් දරා සිට ගෙනාවු කර්මාන්ත තුලිනුත් අපේ ප්‍රදේශවල තියෙන රබර් ටික ගස්කොලන් ටික විනාශ වෙන තත්ත්වයට පත් වෙච්ච අවස්ථාවල් නැතුව නෙමෙයි. ඉතින් කෙසේ වෙතත් අද අපි සතුටු වෙනවා මේ අද දිනේ සංශෝධිත පනත තුල නවත රබර් වගාකරණීම වෙනුවෙන් හෙක්ටයාර එකකට අපි එදා තිබුණේ 175,000යි අද ඒක දෙගුණ කළා 103,000 ඒ රබර් ගොවිය වෙනුවෙන් ලබල් දෙනවා. එතකොට ඇත්තට මේ තුල රබර් වගා වෙනුවෙන් ඒ අය ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කරන. ඒ විතරක් නෙමෙයි මේක වගා කරන්න දෙන මුදල වගේම අර මීට පෙර අපේ මන්ත්‍රීතුමිය කිව්වා වගේ තවත් නොයෙක් සානාධාර දෙනවා. සානාධාර දීලා මේ රජය තුලින් රබර් ගහ ඒ වැඩුණාට පස්සේ ඒ වෙනුවෙන් නිෂ්පාදනය කරන කොටත් දෙන සානාධාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ තුලින් ලොකු ලාභයක් ගොවියට ලැබෙන ක්‍රමය තියෙනවා. මොකද මේ දෙන දේවල් රජය නැවත ගන්නේ නැහැ. හැබැයි ඒ තුල අපිට වටින්නේ මේ ලැබෙන නිෂ්පාදනය තුලින් අපිට අපේ මේ දේවල් පිටරටට යවලා අපි ඩොලර් නැහැ කියලා කෑ ගහනා වෙනුවට අපේ ද්‍රව්‍ය යවලා ඩොලර් අපි ලබා ගන්න දේවල් නැත්නම් අපි ඩොලර් දීලා ඩොලර් හොයන ක්‍රමය වේදේ නෙමෙයි අපේ ද්‍රව්‍ය දීලා අපි ඩොලර් ලබා ගන්න ක්‍රමය වේදේ තවත් ඉස්මතු වෙනවා. හැබැයි අපි කිව්වා වගේ මේක ජනප්‍රිය නොවෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තව අවුරුදු කීපයක් යනකොට යනකම් මේකේ පළදාව ගන්න පුළුවන්. හැබැයි ඒ නමුත් අපි අද දිනේ හරි ඒක හිතුවේ නැත්නම් ඒ වෙනුවෙන් කියා කරේ නැත්නම් අපිට මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අපිට මතකයි අර 77 කාර්යය තුල අද සමහර අය කියනවා එදා බණ්ඩාරනායක මැතිණිය ආපු ක්‍රමය ඉතා හොඳයි කියලා. අද ආවනම් අද මේ රට කාටවත් යරන්නේ නැතුව හොඳ රටක් හැටියට ගොඩනැගෙනවා කියලා. අද හැබැයි අද තේරුම් ගන්න තියෙනවා සමහරු. නමුත් ඇත්තටම ඒ දවස්වලත් මේ අද වගේ විපක්ෂයේ මේ ආණ්ඩු පෙරලියත් එක්ක ආණ්ඩු පෙරලන් හරි ගෙනාපු වැඩපිළිවෙළ නිසාම අද වගේ දවස අද වගේ මේ විපක්ෂය මේ විරුද්ධ පක්ෂය කරන වැඩපිළිවෙළ වගේම තමයි එදත් ජනතාව නොමග ඇරියා. අදත් කරන්නේ නොමග ඇරිලා සමහරු කියනවා මේ ඉන්ධන පෝලිං කියලා. ඉන්ධන පෝලිං තමයි. මොකද අපි දන්නවා එදා රුපියල් 500 ගහපු කෙනා අද රුපියල් 2000ක 3000ක පෙට්‍රල් ගහගෙන යනවා. ඉතින් ඒ වගේ ඒ ඒ දිගේන දේ බට දිගේ යනවා නෙමෙයි මේ මේ සෙඩ් එකක් ළඟට මේ එන්නේ මොනහරි ප්‍රවාහන ක්‍රමයක් එක්ක. එහෙම නැත්නම් පිරිපහසු කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ තුල ගොඩක් රටේ ජනතාවට දෙන පණිවිඩය තුළ ජනතාවක කඩිනම් ඉක්මන් වෙලා ඒකේ ඒ විද්‍යට හිඟියක් ඇති වෙන ඒ අවස්ථාව. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා දැන් මේ මීට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමිය කියන මේ රසායනික ද්‍රව්‍ය තහනම් කරා කියලා. හැබැයි ඇත්තටම පොහොර රසායනික ද්‍රව්‍ය තහනම් කරා තමයි තහනම් කරේ මේ රටේ මේ අවුරුද්දට ගිය අවුරුද්දට අවශ්‍යම ප්‍රමාණය ලංකාවට ගෙනාවට පස්සේ. හැබැයි මොකද වුනේ ඒක මේ දේශපාලන කුහකකමත් එක්ක ඒ විපක්ෂය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ කපටිකම තමන්ගේ ලැබෙන ලාභය දෙගුණ තෙගුණ කරන්න ඒ පොරටික එහෙම හංගගත්තා. විපක්ෂය බැලු ආණ්ඩුව පවතාවටපත් කරන්න කියලා ඒ අයට සහයෝග දුන්නා. අන්තිමට උනේ අද පොර නැතුව නෙමෙයි අද හොන්තනක දිනවා. හැබැයි බිලක් නැතුව හොරට විකුණනවා. මේ ගෙනාවුවද නැහැ මේ ගෙනාවුවනේ මේ ඔක්කොම මේ තීරණ හංගගත්තේ ඒවා. ඉතින් ඒක තමයි විපක්ෂය කරන වැඩ පිළ අපි දන්නවා. මේ වෙනකොට දැන් ලයිට් නැහැ කිය මේ දැන් අපේ මීට පෙර මන්ත්‍රීතුමත් කෑ ගැහුවා. හැබැයි අපි දන්නා සූක්ෂම ආණ්ඩුව අපහසුතාවයටපත් කරන්න ගොඩක් වැඩපිළිවෙල කරනවා. අද සමහරක් වෙලාවට සූක්ෂම ගෙවල් වල තියෙන CFL බලුප් එක එහෙම නැත්නම් LED බලුප් එක ගලවලා අර වැඩියෙන් කරන්ට් එකකට බලුප් ටික දාලා ගේ තමන්ගේ බිල වැඩි වුණත් කරන්ට් එක වැඩියෙන් යන්න ඒ මුළු ගෙයි ලයිට් ටික ඔක්කොම එල්ලිලකන් දාලා තියෙන සමහරක් මන්ත්‍රීව වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කරන්නේ මේ රටට හානි කරන මේ රට ඒ බලය
වැඩපිළිවෙල
නොකරනවා නෙමෙයි එහෙම වැඩපිළිවෙල කරලා තමයි අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්නේ. මෙතුමා කියනවා මේ අපි දන්නවා එන්නත් ගෙනාවේ ඉල්ලුවේ සජිත්ලු විපක්ෂ නායකතුමාලු වෙන්න ඇති. හැබැයි හිතුව ගේන්න බැරි වෙයි කියලා ගෙනාවම කියන්න දෙයක් නැහැ. ගෙනාවම කියන්න දෙයක් නැති ඉඳ ගුවා මම ගහන්න නැහැ කියලා. අදටත් කරන්නේ ඒක මේ රටේ ජනතාව අපහසුතාවයට පත් කරනවා. තුන්වෙනි එක ගහන්න එපා මෙහෙම වෙනවා මෙහෙම වෙනවායි කියලා. ඇයි ඒක ගහලා මේ ව්‍යසනයෙන් අපි සාර්ථකව ඒ ව්‍යසනයට මුහුණ දුන්නාම මේ අයට කියන්න කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හැමදාම බලන්නේ අපි අපහසුතාවයට පත් කරන්න. ඒ වගේම තමයි ඉතින් අපි 2015 අපේ අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා පැරදිදා ගෙදර යනකොට මේ රටේ තිබිච්ච වී ප්‍රමාණය දාන්න තැනක් නැතුව මේ අය ගෙනිහිල්ලා අර
කටුනාය මත්තල ගුවන් තොටුපළවල් වල ගබඩා කරේ ඒ තරම් වී තිබුණා අපි 2015 එක බාර දෙනකොට. ඒ විතරක් නෙමෙයි 2015 පස්සේ ගොවියෝ සංඛ්‍යාලයක නරම් බලන්න පොළොන්නරුව ගොවියෝ අනුරාධපුරයේ ගොවියෝ කී දෙනෙක් වහබීලා මැරුණාද කියලා සංඛ්‍යාලයක නරම් බලන්න. ඒද අපි තමයි මේ ගොවි ජනතාවට එහෙම නැත්නම් කෘෂිකර්මයට කේවාවක් කරපු ආණ්ඩුවක් නැහැ හැමදාම. ඒ වගේම තමයි බැඳුම් කරය පිළිබඳ අපි සමහර වෙලාවට මේ කතා කරන මේ අපේ මහින්ද මහත්තයාගේ ජනාධිපතිතුමාගේ කාලය තුල බිලියන 5000යි සම්පූර්ණම අරගෙන තියෙන්නේ. හැබැයි මේ අවුරුදු පහට යහපාලනේ බිලියන 12500ක් බැඳුම් කරලා අරන් තියෙනවා. හැබැයි අපි ගත්තේ අදත් පොළවේ ව්‍යාප්ත වෙන පොළවේ මේ පරිහරණය වෙනවා. අධිවේගී මාර්ග හදපුවා, ගුවන් තොටුපළවල් හදපුවා, වරායවල් හදපුවා තමයි අද ආයතන බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අවුරුදු පහට ගත්ත 12500 මිලියන මොනා වෙලාද කියන එක තමයි හොයන්න ඕනේ ණය ගෙවන්න.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
ණය ගෙවන්න එහෙම නැත්නම් කරපු වැඩ පිළිවෙල වල ප්‍රතිඵලය මොකද්ද, හේතුනේ රටේ ඉන්න ආයෝජනේ මොකද්ද කියන එක අපි ආ දෙවරක් කතා කරන්න හිතලා බලන්න ඕනේ. ඒ නිසා බොහොම ස්තුතියි.
Amastuti, Honorable Suresh Vadivel, you had 6 minutes.
9 minutes, Mr. 9 minutes.
You got 6 minutes.
Garuthu Kuriya, Sabai Thalamidangi Nadathi Kondukkunra Uripinda Avargale, Indru Perundottam Sambandhamaga, Rubber Maniyam Sambandhamaga, Kondukkunra Prerayile, Ennudaiya Thoppulkudi Uravugal, Malaya Makkal Sarbaga, Oru Sila Vidayangalai Munvaikka Virumbugiren. Rubber Maniyam, தேயிலை மானியம் எல்லாம் வழங்குவது அத்தியாவசியம்தான், அதில் எந்த விதமான சந்தேகம் கிடையாது. ஆனால் இந்த ரப்பர் துறையை அல்லது தேயிலை தொழில்துறை அல்லது பெருந்தோட்ட தொழில்துறையை காப்பாற்றுவதற்கு மனித உயிர்கள் இன்றியமையாது. இன்று ரப்பர் மரத்தையும் தேயிலை மரத்தையும் பாதுகாக்க அக்கறைப்படுகின்ற இந்த அரசாங்கம் அந்த தோட்ட தொழிலாளர்களை, அந்த மனித உயிர்கள், அவைகளை செயற்படுத்தும் மனித உயிர்களை மறந்து செயற்படுகின்றது. 1000 ரூபாய் சம்பள நாடகம் 24ஆம் தேதி நீதிமன்றத்துக்கு வர இருக்கின்றது. நான் கேட்கின்றேன் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் அவர்களை, தொழிலமைச்சர் அவர்களை, மீன் 1000 ரூபாய் சம்பளம் வழங்கும் போது வருவதற்கு முன்பதாக இருந்த வாழ்க்கை செலவுக்கும் இன்றைய வாழ்க்கை செலவுக்கும் பாரிய வித்தியாசம். ஆகிய 1000 ரூபாய் அல்ல, இன்னைக்கு 2500 ரூபாய் ஒரு நாள் சம்பளம் கொடுக்கப்பட வேண்டும். ஆனால் இந்த 1000 ரூபாய் வழக்கை காண்பித்து பெருந்தோட்ட கம்பெனிகள் வழக்கு தொடர்ந்து இந்த எதிர்வரும் 24ஆம் தேதி நாளை மறுதலுக்கு பிறகும் இதை மீண்டும் மீண்டும் இழுத்தளிப்பு செய்தார்கள். ஆனால் இந்த நாட்டை வாழ்கின்ற தொழிலாளர்கள் செய்கின்ற ஒரு பாரிய அநீதி என்பதை நான் இந்த உயரிய சபையிலே கூறி வைக்கின்றேன். ஆகவே நான் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் இருக்கின்றார், அதே போன்று தொழில் அமைச்சர் இருக்கின்றார், அதே போன்று நிதித்துறை அமைச்சர் நீதி அமைச்சர் இருக்கின்றார். ஆகவே நான் கேட்கின்றேன், கௌரவத்துக்குரிய ரமேஷ் பத்ரன் அவர்கள், கௌரவ நிமால் ஸ்ரீபாட சில்வா அவர்கள், கௌரவ அலி சப்ரி அவர்கள் மூவரும் இணைந்து உடனடியாக இந்த வழக்கை முடிவு கொண்ட வேண்டும். 24ஆம் தேதி தோட்ட தொழிலாளர் 1000 ரூபாய் சம்பந்தப்பட்ட அந்த வழக்கை முடிவு கொண்டு இன்றைய வாழ்க்கை செலவு கேட்ட வகையிலே சம்பள நிர்ணய சபையிலே 2500 ரூபாய் கொடுப்பதற்குரிய ஏற்பாடை செய்தால் ஒரே நாடு ஒரே சட்டம், அப்படி செய்தால் நாங்கள் ஒரே நாடு ஒரே சட்டம் என்பதை நாங்கள் ஏற்றுக்கொள்வோம். ஆனால் மலையக மக்கள், இந்திய வம்சாவளி மக்களை புறக்கணித்து இந்தியாவிலிருந்து வருகின்ற எரிபொருள் கப்பலை வரவேற்பதற்கு அமைச்சர் செல்கின்றார், இந்தியாவிலிருந்து வருகின்ற வரப்பிரசாதங்கள் இந்திய அரசாங்கத்தால், இந்த அரசாங்கம் எப்போதும் கஷ்டத்தில் விழும்போது, இந்த நாடு கஷ்டத்தில் விழும்போது இந்திய அரசாங்கம் உதவி செய்வதை இந்த அரசாங்கம் இந்த நாடு ஏற்றுக்கொள்வதாக இருந்தால், இந்திய வம்சாவளி தோட்ட தொழிலாளரை வஞ்சிப்பதை ஏன் இதை நிறுத்த முடியாது? இந்த பெருந்தோட்ட கம்பெனிகள் இந்த தோட்ட தொழிலாளர்கள் முழுமையாக வஞ்சித்து ஒரு மனிதனால் செயற்பட முடியாத அளவிற்கு தேயிலை கொழுந்து பறிக்க சொல்கின்றார்கள். எவ்வாறு 30 நாள் வேலையை பணியாளர்கள் வாங்குறாங்க, 15 கிலோ கொழுந்து பறிக்கணும், 30 கிலோ பறிக்க சொல்றாங்க, 150 மரம் ரப்பர் பால் எடுக்கிற மரத்தை 350 மரம் எடுக்க சொல்றாங்க, எறதா போல தோட்டம் தொட்டையில 350 மரத்துல ரப்பர் மரம் எடுக்க சொல்றாங்க. அப்ப ஒரு நாளைக்கு 7 கிலோமீட்டர் 8 கிலோமீட்டர் தொழில் நடக்கணும். இதெல்லாம் நடைமுறை சாத்தியப்படாத விஷயம். அவங்க ரொபோ இல்ல, அவர்கள் மனிதர்கள். நாங்கள் ரிப்ரசன்ட் பத்தி பேசல, நாங்கள் ஹியூமன் ரைட்ஸ் பத்தி பேசுறோம். ஆகவே இன்று மலையகத்துல மனித உரிமை இன்னைக்கு ஏற்படுத்தப்பட்டுக் கொண்டிருக்கிறது. உடனடியாக இந்த பாராளுமன்றமும் சம்பந்தப்பட்ட அமைச்சர்களும் இந்த மனித உயிர்களை, மலையகத்துடைய மனித உயிர்களை காப்பாற்றுவதற்கு முன்வர வேண்டும். அந்த மக்களை வஞ்சித்து நீங்கள் சிரோன்டி செய்வராக இருந்தால், அந்த மக்களை வஞ்சித்து ரப்பரையும் தேயிலையும் லாபம் தேடுவராக இருந்தால் இது என்ன நியாயம்? வன்மையாக நாங்கள் கண்டிக்கின்றோம். அரசாங்கம், அமைச்சர்கள், மக்கள் பிரதிநிதிகள்
இந்த 225 பேரும் அந்த 10 அடி 8 அடி லைன் கம்பளம் போயிட்டு இருந்தா அப்படி அருமை தெரியும். இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற எந்த ஒரு அமைச்சர் பாராளுமன்ற உறுப்பினர் மனைவிமாருக்கு 350 மன பால் எடுக்க முடியுமா? 22 கிலோ தேயிலை குழந்தை பறிக்க முடியுமா? உரமில்ல மருந்தும் இல்ல, ஆனா 22 கிலோ குழந்தை எடுக்கணும். அப்ப நாட்டிலே முன்னேற்றம் ஏற்படும் போது, நாட்டிலே பல திட்டங்கள் பாராளுமன்றம் கொண்டு வரும் போது, மனித உயிர்களை காப்பாற்றி அந்த தோட்ட தொழிலாளரை காப்பாற்றி அதற்குரிய நடவடிக்கை எடுத்தால் நாங்கள் 2 கரங்களையும் உயர்த்தி இந்த பிரேரணைகளுக்கு நாங்கள் எங்களுடைய முழுமையான ஆதரவை கொடுப்போம். ஆனால் மலையக மக்கள் வஞ்சிக்கப்பட்டு பாதிக்கப்பட்டு அந்த மலையக பெண்கள், அந்த மலையக பெண்கள் காலையிலே சென்று அவர்கள் அந்த குழந்தை பறிக்கும் போது எவ்வளவு கஷ்டத்துக்கு அட்டைக்கும் ரத்தத்திற்கும் கஷ்டப்பட்டு உழைக்கின்றார்கள். பெருந்தோட்ட கம்பெனிகள் உறிஞ்சி புழுங்கி அவர்களுடைய ரத்தத்தை வேர்வாக்கி அனுப்புகின்ற சிலோன் டீக்கு நாங்கள் நாமம் போட்டுக்கொண்டு கௌரவம் பேசி டைகோட் போட்டுக்கொண்டு பேசுவதில் எவ்வித அர்த்தமும் இல்லை. இந்த முழு பாராளுமன்றமே வெட்டி தலைகுனிய வேண்டும். தோட்ட தொழிலாளருக்கு அநீதி, 1000 ரூபாய் வழக்கு இழுத்தடிப்பு, அவருடைய காணியை சுவீகரிப்பதற்காக அபிவிருத்தி என்ற திட்டத்திலே மலையகத்தினுடைய காணிகள் சுவீகரிக்கப்படுகின்றது. மலையகம் எங்களுடைய தாய்நாடு. மலையகத்தில் இருக்கின்ற காணிகளை ஏனையவர்கள் வெளியாக வந்து பகிஷ்கரிப்பதை ஒரு காலமும் எங்களுக்கு இடமளிக்க முடியாது. இந்த நாட்டில் 5 தசாப்த காலமாக, 200 வருட காலமாக இந்த மலையக மக்கள் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை பாதுகாத்து வந்தவர்கள். அவர்கள் போராடவில்லை, ஆயுதம் ஏந்தவில்லை, இனவாதம் பேசவில்லை. விடுதலை புலிகள் அரசு இருந்த போதிலும், மக்கள் விடுதலை முன்னணி இருந்த போதிலும் கூட மலைய மக்கள் இந்த நாட்டுக்கு எதிராக ஆயுதம் ஏந்தியவர்கள் அல்ல. ஆகவே அந்த பெருந்தோர் தொழிலாளரை கௌரவிக்க வேண்டிய இந்த அரசாங்கம், இந்த நாடு அவர்களை 1% கணக்கெடுக்காமல் வஞ்சித்துக் கொண்டிருப்பதை பார்த்துக் கொண்டிருக்கிறது. பெருந்தோட்ட கம்பெனிகளுக்கு இவ்வாறு அதிகாரம் கொடுத்தது யார்? ஏன் பெருந்தோட்ட கம்பெனிகள் இந்த தோட்ட தொழிலாளர்களை இவ்வாறு வஞ்சிக்கின்றார்கள்? இதுக்கு முடிவு என்ன? 1000 ரூபாய்க்கு முடிவு என்ன? வாழ்க்கை செலவுக்கு முடிவு என்ன? காணி உரிமை எங்க? வீட்டு உரிமை எங்க? பல்கலைக்கழகம் எங்க? ஒண்ணுமே இல்ல. ஆனா மலையக மக்கள், இந்த நாட்டுடைய பிரஜை, இந்த நாட்டுடைய பிரஜைகள், இந்த நாட்டை நேசித்தவர்கள், அவர்களை இந்த நாடும் அரசாங்கமும் முழுமையாக நிராகரித்திருப்பதன் நோக்கம் என்ன? காரணம் என்ன? என்னுடைய தொப்புள் கொடி உறவுகள், என்னுடைய பாட்டாளி மக்கள் சார்பாக இந்த உயர் சபையிலே நான் இறுதியாகவும் உறுதியாகவும் கூறிக்கொள்கின்றேன், 1000 ரூபாய் சம்பள சம்பந்தமான முடிவு 24ஆம் தேதி நீதிமன்றத்தை முடிவு கொண்டு வரதுக்கு அனைத்து சம்பந்தப்பட்ட அமைச்சர்களும் முன்வர வேண்டும் என நான் கேட்டுக் கொள்கின்றேன். நன்றி சந்தர்ப்பத்திற்கு.
பொம்மஸ்தூதி கரு சுத்தத் மஞ்சள் மந்திரத்துமா மினித்து நமேக காலையாக்கு
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අද දවසේ මා නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයටත් රටටත් ඉතාම වැදගත් භෝගයක්. එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකයට දැනට වසර 30කට පෙර මේ රටේ ආර්ථිකය පෝෂණය කරන්න වැඩිම දායකත්වය දුන්න භෝගය හැටියට රබර් වගාව පිළිබඳව සුවිශේෂී නියෝග ක්‍රියාත්මක කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ 2021 අංක 1 දරන රබර් නැවත වගා කිරීමේ සහනාධාර නියෝගයක්, ඒ වගේම 2021 අංක 2 දරන අලුතින් රබර් වගා කිරීමේ සහනාධාර නියෝගයක්, ඒ වගේම 2021 අංක 3 දරන රබර් නැවත වගා කිරීමේ වැවිලි සමාගම් සහනාධාර නියෝගයක් පිළිබඳව සාකච්ඡාවට ලක් වෙන වෙලාවේ ඇත්තනම මම මුලින්ම මතක් කරන්න ඕනේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අපේ රටේ රබර් වගාව යම් යම් වකවානුවල පසුබෑමකට ලක් වුණා. හැබැයි ඒ අතර මේ යහපාලන යුගය තුල රබර් මිල කුජීත වෙලාම ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට විකල්ප වගාවන් සඳහා රබර් වගා කරුවන් යොමු වෙන්න පටන් ගත්තා. අපි දැක්කා ඒ වකවානුව තුල තේ මිල, ඒ වගේම ගම්බිරිස් මිල, කෝපි මිල, කරාබු මිල වගේම විවිධ අපේ රටේ භෝගවල, එහෙම නැත්නම් අපනයන වෙළඳපොළ ජයගත්ත විදේශ මිලේ උපයන භෝග ගණනාවක මිල පහළ වැටුණා. ඒ අර්ථයේ විශේෂයෙන්ම රබර් වගාව ගැන බැලුවොත් අපේ රටේ රබර් වගාවෙන් 2015 වෙන විට මේ රටේ රබර් වගාව හෙක්ටයාර 136,000ක ප්‍රමාණයක් රබර් වගාව තිබුණා. හැබැයි අද වෙන විට අපේ රටේ රබර් පර්යේෂණ ආයතනයේ වාර්තා අනුව හෙක්ටයාර 110,000ක් වගේ තමයි රබර් වගාව කරන්නේ. ඒ අර්ථයෙන් මේ රටේ වැඩිම රබර් වගාව කරන දිස්ත්‍රික්කය මා නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කය. මා නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ විතරක් හෙක්ටයාර 39,100ක් රබර් වගාව කරනවා මේ වෙන විට. හැබැයි මේ වගාවෙන් අපි බැලුවොත් කිරි කපන එහෙම නැත්තම් කිරි කපන්න පුළුවන් හොඳ මට්ටමේ තියෙන රබර් තියෙන්නේ හෙක්ටයාර 77,500ක් විතර ගරු මන්ත්‍රීතුමියනි. ඒ වගේම පැලවසේනුත් හෙක්ටයාර 12,500ක් විතර තියෙනවා. ඒ වගේම කිරි කපන්න බැරි ආයු කාලයේ අවසන් වෙන වකවානුවේ තියෙන රබර් හෙක්ටයාර 20,000ක් විතර තියෙනවා. ඉතින් ඒ තුල අපි දකිනවා අද රජයේ හැටියට මේ නියෝග තුල බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම හෙක්ටයාරයක් සඳහා මෙතෙක් ලබා දුන්න ආධාර මුදල 100%කින් වැඩි කරලා තියෙනවා මේ නියෝග තුල. විශේෂයෙන්ම නැවත වගාව සඳහා, ඒ වගේම නව වගාව සඳහා, ඒ වගේම සමාගම් හරහා ක්‍රියාත්මක කරන වගාව සඳහාත් 100%ක් සහන ආධාරය වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි අගය කළ යුතුයි මේ දක්වා මේ සහන ආධාරය දුන්නේ අධියර 8කි. මේ නව වැඩ පිළිවෙලත් එක්ක අධියර 5කින් ගොවියට සහන ආධාර මුදල ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි අපි දකිනවා එදා රුපියල් යහපාලන කාලේ රුපියල් 200ට අඩුයි රබර් කිලෝ එකක්. හැබැයි අද අපි සතුරු වෙනවා රුපියල් 450 බිලට අද අපිට නම්බර් 1 රබර් සීට් එකක් විකුණන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ එහෙම නැත්නම් අපේ රබර් වගාවේ දියර වශයෙන් කිරි වශයෙන් අලෙවි කරන ප්‍රමාණය වගේම කුඩා රබර් වගා කරුවන් එහෙම නැත්නම් පෞද්ගලික ඉඩම් හිමියන් මේ නිෂ්පාදනයේ අලෙවි කරන්නේ රබර් සීට් හැටියට. හැබැයි අපි දකිනවා වෙළඳපොළට යනකොට නම්බර් 1 රබර් සීට් එකක මිල තමයි රුපියල් 450කට ලැබෙන්නේ. හැබැයි අපි දකිනවා මේ රබර් සීට් නිෂ්පාදනය සඳහා දුම් ගෙවල් ප්‍රමිතියෙන් උසස් ප්‍රමිති ගත දුම් ගෙවල් අද බොහෝ දුරට දකින්න අඩුයි. ඉතින් රජයේ මැදිහත් මේව තුල අපි දැක්කා නව වැඩපිළිවෙලත් එක්ක නව තාක්ෂණයත් එක්ක මේ දුම් ගෙවල් ඇතිකරන්න වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපේ කැබිනට් අමාත්‍යතුමා රාජ්‍ය වගේම විශේෂයෙන් මම දිස්ත්‍රික්කයේ හැටියට සතුරු වෙනවා. මගේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකතුමා තමයි අද රබර් හා තේ ආශ්‍රිත විෂය වගකීම දරන රාජ්‍ය අමාත්‍යතුමා හැටියට කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ රබර් නිෂ්පාදනය එහෙම නැත්නම් රබර් වගාව මේ රටේ දේශීය රබර් වගාවෙන් 35%ක් හෙක්ටයාර වශයෙන් බැලුවොත් 39,100ක වගේ ප්‍රමාණයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ තුලම වගා කරනවා. සබරගමුව පළාත හැටියට බැලුවත් එහෙමයි. මා නියෝජනය කරන රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසේ තමයි ලංකාවේ වැඩිම රබර් වගාවක් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙක එහෙම නැත්නම් රුවන්වැල්ල දෙහිඔව විට තමයි වැඩියෙන්ම රබර් වගාව ක්‍රියාත්මක වෙන්නේ. රුවන්වැල්ල දෙහිඔව විට දැරණියගල යටියම්තොට බුලත්කොහපිටිය ගලිගමුව දැදිගමුව කියන මේ කලාපය තුල තමයි රබර් කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මම අද සතුටු වෙනවා එදා රබර් මිල කුජීත වෙලා රබර් ගොවියා එහෙම නැත්නම් රබර් වගාකරුවගේ ආර්ථිකය ඉතාම පහලට වැටිච්ච වෙලාවක අද අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ අද රබර් වගා කරුවා නගා සිටවන වැඩපිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. අපි ඒක අගය කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාට, රාජ්‍ය අමාත්‍යතුමාට, ගරු මුදල් අමාත්‍යතුමා ඇතුළු සියලු රජයෙන් මම ඉල්ලීමක් කරනවා අද රබර් වගාව ආරක්ෂා කරගන්න නම් රබර් රාසිත නිෂ්පාදන කර්මාන්ත ශාලා බිහි විය
යුතුයි.
කර්මාන්ත ශාලා බිහි වෙලා තියෙනවා යම් යම් තැන්වල. ඒ වුණත් කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන රබර් රාසිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, එහෙම නැත්නම් ටයර් කර්මාන්ත ශාලාවක් තාම බිහි වෙලා නැහැ. ඒ නිසා මේ ගරු සභාවට මම යෝජනා කරනවා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා, අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාලගේ මැදිහත් වීම තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන මේ රබර් වගාවට උචිතම දිස්ත්‍රික්කයක් හැටියට රබර් වගාව තව තවත් වර්ධනය කරන්න පුළුවන් විදියට රබර් වල මිල, මේ රටේ රබර් වල මිල තවත් ඉහළට යන්න පුළුවන් වැඩපිළිවෙලක් නිෂ්පාදන ආර්ථිකය තුල ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන යෝජනාවක් මම මේ වෙලාවේ කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමිය මතක් කරන්නේ රබර් වියන නිසා පරිසරය එහෙම නැත්නම් පාංශු කාදරයෙන් තොරව එහෙම නැත්නම් භූගත ජලය ආරක්ෂා වෙනවා. අපි දැක්ක ගිය වකවානුව තුල රබර් මිල වැටෙනවත් එක්ක කඳුකරේ රබර් ගලවනවත් එක්ක භූගත ජලය හිග වෙලා අපේ කඳුකර ප්‍රදේශවල පානීය ජල පහසුකමට පවා තර්ජනයක් එල්ල වුණා. ඒ වගේම තමයි වන සතුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය රබර් වියනත් එක්ක තිබුණා. රබර් මිල අඩු වෙනකොට රබර් කප උදුරනවත් එක්කම එහෙම නැත්නම් මුඩු භූමි ඇතිවීමත් එක්කම අර වන සතුන් ජනපද එහෙම නැත්නම් ජනතාව ජීවත් වෙන ප්‍රදේශවලට ඇවිල්ලා ජනතාවත් එක්ක ජනතාවගේ අවශ්‍යතා සඳහා වගා කරන වගා භූමි වලට තර්ජනයක් බවට පත් වෙන්න කටයුතු සිද්ධ වුණා. ඒක නිසා මේ රබර් වගාව නගා සිටවන්න අපේ රජයේගෙන යන වැඩපිළිවෙල අගය කරන ගමන් ඔබතුමියට මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය කවින්ද චාවදන මහත්මයා. ඔබතුමාට මින්තු 6ක කාලයක් තියෙනවා.
බෙහෙවින් ස්තුති කාලය ලබා දීම පිළිබඳව ඇත්තටම සභාපතිතුමියනි අපිට මතක් වෙනවා සිංහල කියමනක් තියෙනවා අටුව කඩලා පුටුව හැදුවා වගේ කියලා. ඒ වගේ දෙයක් තමයි මේ ආණ්ඩුව අද කරලා තියෙන්නේ. මේ රටේ ඩොලර් හිඟයක් තියෙන අවස්ථාවක ඩොලර් නැති නිසා පොහොර ගෙන්නන්න නැහැ කියන ස්ථාවරය මත මේ රටේ ජනතාවට බොරු ප්‍රෝඩාවක් කරලා රටේ ජනතාවට කිව්වා කාබනික පොහොර වලින් බත සපයනවා කියලා. අන්තිමට අපිට කණ්ඩ උනේ චීනගේ බත් කියන එක මතක් කරන්න සිදු වෙනවා. ඒකත් එක්ක අද මේ කතා කරනත් ඒ කර්මාන්තය රබර් කර්මාන්තය සහ මුලින්ම කඩාගෙන වැටුණා. අපි දන්නවා අපි පාසල් යන කාලේ අපි ඉගෙන ගත්තේ ටේපෝල් රබර් රපණයනය කරලා තමයි මේ රටට ඩොලර් ආදායම ලැබුණේ කියලා. හැබැයි ගරු සභාපතිතුමියනි දැන් මේ පොහොර නැති නිසා තේ කර්මාන්තය රබර් කර්මාන්තය සහ මුලින්ම කඩාගෙන වැටලා මේකත් එක්ක රටට ලැබෙන්න තිබුණු ඩොලර් විනිමය අද කඩාගෙන වැටලා අපි දැවැන්ත ඩොලර් හිඟයකට ගිහිල්ලා තියෙනවා. මේක අනිත් පැත්තෙන් බලපාන්නේ මේ රටට තෙල් ගේන්න තෙල් ගන්න සල්ලි නෑ, ඩොලර් නෑ. ඒ නිසා අද තෙල් මිල ඉහළ දාලා තියෙනවා. ඉහළ දැමීමේ හේතු සාධක නිසා මේකෙන් පීඩනය ලක් වෙන්නේ කවුද? අද වතුකරේ ඉන්න වතුකරු අහිංසක වතුකම්කරුවා දීවරයා. අපේ මගේ ආසනේ මීගමු ආසනේ මගේ දීවරයට අද ලාම්පු තෙල් ගන්න, ඩීසල් ගන්න, පෙට්‍රල් ගන්න පොලිමේ ඉඳලා වැඩි මිලක් ගෙවලා ඒ අයට තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න බැරි තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. ආර්ථික වියදම ඊටත් උඩින් නැගලා තියෙනවා. අද වතුකම් කරුවට රුපියල් 1000 ලැබෙන්නේ නැහැ. හැබැයි වියදම වැඩි, තෙල් මිල වැඩි. අපේ ඇමතිවරු එදා ආණ්ඩු පක්ෂය නියෝජනයේ විපක්ෂ නියෝජනය කරපු වර්තමාන ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ඇමතිවරු ඉන්දියාවට බැන්නේ කොහමද? ඉන්දියාව තමයි ලංකාවේ ඉන්න ලොකුම හතුර කියලා. හරි, ඉන්දියාවට ඇඟිල්ල දික් කරා. අද ඉන්දියාව නොහිටින්න අපිට තෙල් නැහැ. ඩොලර් මිලියන 500ක තෙල් දුන්නේ ඉන්දියාවයි. We must thank the Indian government for giving us the crude oil and oil, for supporting Sri Lankan government, not only Sri Lankan government, the people of Sri Lanka. The former opposition current government members, they used to attack Indian government and people of India. අපිට මතකයි ඒ ඉතිහාසය කොහමද ඉන්දියාවට බැන්නේ. But today the Indian government have come forward to support Sri Lankans, Sri Lankan government. And what have we done? අපි මොනවද කරලා තියෙන්නේ? අපි අදටත් හිඟා නොකා හිඟා කනවා ගරු සභාපතිතුමීනි. ඒ විතරක් නෙමෙයි, මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා මේ රටේ අහිංසක මිනිස්සුන්ට ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කළේ නැහැ. මේ පොරොන්දු ඉෂ්ට කරන්න බොරු පිට බොරු කිව්වා. දැන් කල්පනා කරලා බලන්න මේ රටේ බලශක්තියට මොකද වෙලා තියෙන්නේ. බලශක්තිය බාරව ඉන්න ඇමතිතුමා ලොකුගේ ඇමතිතුමා කියනවා අපිට විදුලිය කපන්න වෙනවා, විදුලිය කප්පාදු කරන්න වෙනවා, අපිට තෙල් ලබා දෙන්නේ නැහැ. හද්දෙයනේ ලොකුගේ ඇමතිතුමා ඉන්න කැබිනට් මණ්ඩලයේම තමයි කනිජ තෙල් ඇමතිතුමා ගම්මන්පිල ඇමතිතුමා ඉන්නේ. ඒතර ගම්මන්පිල ඇමතිතුමා කියනවා අපිට සල්ලි දුන්නේ නැත්තම් ලොකුගේ ඇමතිතුමාගේ අමාත්‍යංශෙන් විදුලි බල අමාත්‍යංශෙන් අපිට තෙල් දෙන්න වෙන්නේ නැහැ කියලා. හද්දෙයනේ මේකම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු. එතකොට කබ්‍රාල් මහත්තයා මොකද කියන්නේ? කබ්‍රාල් මහත්තයා කියනවා රාජ්‍ය බැංකුවලට ණය දෙන්න එපා,
තෙල් සංස්ථාවට කියලා. එතකොට තෙල් සංස්ථාව කියන්නේ වෙන සංස්ථාවක්ද? ආණ්ඩුවම ආයතනයක්. එතන ආණ්ඩුවේ ආයතනෙන් තෙල් ගහලා තියෙන්නේ මේ රටේ මිනිස්සු ණයටද? නෑ. සිපෙට්කෝ එකෙන් තෙල් ගැව්ව මේ රටේ මිනිස්සු මේ රජයට ගෙවන්න තියෙන බදු ගෙවලා මේ රජයට දෙන්න ඕන මුදල දීලා තමයි මේ රටේ මිනිස්සු තෙල් ගැහුවේ. අද රටේ
මිනිස්සු මිනිත්තු දෙකක කාලයක්.
එතකොට ඒ තත්ත්වෙට පත් කරලා තිනවා. ආණ්ඩුව දෙපැත්තරලා කඹා දිනවා අපේ මිනිස්සු මහපාරේ පොලිමේ පිච්චි පිච්චි වේලි වේලි ඉන්නවා තෙල් ටිකක් ගහගන්න. මේ තත්ත්වෙට අද රටපත් කරලා මේ රටේ මොන පොලින්ද නැත්තේ? ඒක නිසා අපි රජයට කියනවා මේ රජය දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. මේ රජයට අද පොරොන්දු තියා මේ රජය කරගෙන යන්න විදිහක්වත් නැහැ. දැන් රජයේම ඉන්න මැතිඅමතුරු ආණ්ඩුව අතර තත්තර පත්තලා තිනවා 69 ලක්ෂයේ සීසී කඩ ගිහිලා තිනවා ගරු සභාපතිතුමිනේ. ඒ පැත්තෙන් ආර්ථිකය කඩාගෙන වටනකොට මේ රටේ අපේ ජාහල ආසනේ මහා විනාශයක් සිදු වෙමින් පවතිනවා. ඒකල ප්‍රදේශයේ ජනතාව අපි දැක්කා එදා උද්ඝෝෂණය කරනවා. මම එතෙන්ට ගියා. සී රේඩියෝ සුලෙන් ආයතනයට අයත් මේ රජයට අයත් ඉඩමක් ගරු සභාපතිතුමියනි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කළා නෑ. ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවෙන් යෝජනාව සම්මත කරගෙන නැහැ. ඔබතුමිය අධ්‍යයෝජනය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරලා නැහැ. පෞද්ගලික ආයතනයකට ඉඩම දීලා වැවක් කපනවා, වැලි හාරනවා. මේ වැලි වලට වෙන දේ මොකද්ද කියලා අපි දන්නවා. එහෙම තත්ත්වයක් තියෙද්දී අපි දැක්කා, අපි කතා කරා ප්‍රාදේශීය ලේකම්වරයාට. ප්‍රාදේශීය ලේකම්වරයා දන්නේ නැහැ ව්‍යාපෘතිය මොකද්ද කියලා. හැබැයි ප්‍රාදේශීය ලේකම්වරයාට තමයි රජයේ ඉඩම් අයිති. හැබැයි ඉඩම දීලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියට. නාගරික සංවර්ධන අධිකාරිය මේක දීලා තියෙනවා පෞද්ගලික ආයතනයකට. වැලි කැණීම් සිදුවෙනවා, ගස් කැපෙනවා කියන එක තමයි ඒ ප්‍රදේශයේ ජනතාව අපිට කියන්නේ. ජනතා නියෝජිත හැටියට මම එතෙන්ට යනකොට ඔබතුමියගේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීතුමා නලින් මන්ත්‍රීතුමත් එතෙන්ට ආවා. එතුමා තමයි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිතුමා. එතුමා දන්නේ නැහැ කියනවා. ඉතින් මේ හතර බීරි ආණ්ඩුවක් අපිට තේරෙන්නේ නැහැ. එක පැත්තකින් තෙල් සපයන්න බැරි ආණ්ඩුවක්, එක පැත්තකින් විදුලිය සපයන්න බැරි ආණ්ඩුවක්, අනිත් පැත්තෙන් මේ රටේ සම්පත්තික විකුණන ආණ්ඩුවක් බවට පත් වෙලා අපේ ප්‍රදේශයන්වල ජනතාව මේ පිළිබඳව සාවධානයෙන් කටයුතු කරමින් සිටිනවා. ඉතින් ඒක නිසා අපි වැහැදිලිව මේ රජයට කියනවා, මේ විදියට මේ රජය අත්නෝමතික ආකාරයෙන් කටයුතු කරනවා නම් මේ රටේ ජනතාව පාරට බහින්න සූදානම්. මේ රටේ ජනතාව පාරට බැස්සොත් ඔබට මතකයි එදා රතුපස්සල උනේ මොකද්ද? රොසාන් චානකලට මොකද්ද උනේ? ඇන්ටනි මහත්තයලට අහලාවත මොකද්ද උනේ? ඒ තත්ත්වෙට මේ රජය මේ රටේ අහිංසක ජනතාව පත් කරයි කියන බය අපිට තියෙනවා ගරු සභාපතිතුමිනේ. ඒ නිසා අපි රජයට කියනවා මේ පෝලිං යුගය අවසන් කරන්න, මේ ආර්ථිකය කළමනාකරණය කරන්න, ලෝක බැංකුවට යන්න නැත්නම් IMF එකට යන්න
නැත්නම්
මේ ආර්ථිකය ගොඩගන්නේ කොහමද? මේ රටේ අවශ්‍ය කරන ඩොලර් ටික රටට ගේන්නේ කොහමද කියන එක පිළිබඳව රට දැනුවත් කරන්න කියන එක අපි මේ අවස්ථාවේදී කියනවා. අන්තිම වශයෙන් අපි දැක්කා මට SMS එකක් ආව දෙරණ නාලිකාවෙන්. අර පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ගරු කතානායකතුමාට ලබා දුන්නා කියලා පිල්ලිමක් කරනවා. ඒක පාර්ලිමේන්තුවට සභාගත කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
හැටියට
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට දැනගන්න කියවන්න එක ලබා දෙන්න කියන ඉල්ලීමත් අපි මේ අවස්ථාවේදී කර සිටිනවා.
බොහොම ස්තුතියි ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරුවට ගරු මන්ත්‍රීතුමියනි. අපේ රටේ වසර 150කට වැඩි කාලයක් වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඒ වසර 150ට වැඩි කාලයක් තියෙන තේ කර්මාන්තය තමයි වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රයේ වැඩිම කොටස දායකත්වය ලබා දෙන කර්මාන්තය. මේ වසර 150ක් කාල සීමාව තුළ විශාල අභියෝගයන් රැසක් තුළ තමයි මේ වැවිලි කර්මාන්තය ආවේ. එදා විදේශීයන්ගෙන් අපට උරුම වෙච්ච හොඳ නරක කියන කාරණා දෙකේ හොඳ නරක තුළ ඒ උඩ රට තිබිච්ච කඳුකරේ තිබිච්ච වන සම්පත පැත්තකට දාලා විනාශ කරලා හෙලා දාලා ඊට පස්සේ තේවගාවට ගියාට පස්සේ මේ අවුරුදු 150ක් කාල සීමාව තුළ අපේ රටේ ආර්ථිකයට දැවැන්තම ශක්තියක් එකතු කරපු වැවිලි භෝගයේ සේම මේ රටේ මිනිසුන්ගෙන් බහුතර විශාල ප්‍රමාණයක් ජීවනෝපාය හැකිය ගන්න කර්මාන්තේ බඩතත්ේ කර්මාන්තේ පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ තේ කර්මාන්තේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් යම් තීරණ තීන්දුව පහුගිය ඉතිහාසයේ ගත්තා සේම වර්තමාන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත් ඒ තීන්දුවල එක් තීන්දුවක් විදියට 1979 අංක 9 දරන නිෂ්පාදන ද්‍රව්‍ය තරකරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනතේ යම් සංශෝධන ප්‍රමාණයක් අද
ගරු රාසමාණික මන්ත්‍රීතුමා මූලසෙන්ට පැමිණෙත්.
Bomisti Garu Mulasana Rudagar Mantitumani Me Te Karmante Ada E Abiogan Rasia good take me was a Kesia Panha Kalia, Hotag and Gihilla, other than a got a tier not Magdanagata Vilatiano. A tier not Magdanagata Enogota, a Te Karmante, Ha Bandich, Te Govia, Emanang, Pahatrahoeva, Rataveva, a Te Karmante Edena, Nilena, Te Goviage, a Nispa the Novalta, Nisipatnakama, Klabadena. Pedana Vasem Aperate Kramatula, make Ramedi, Rajanse, Madihati Matiene, Amatianse Matame, Mayoga Petipat Sampadin Vitare. Habay, Nispa the Kiata, Avasa Milati in the Kiri, Pedana Kari Barisid Devene, May Vasaka Sepanakama Kalabariche, Tula, May Taraukara Samagam, Emanang, Abigina Bokas, Companicella Bokas Samagam, Tamai, Milapilimando Karnavi, Pedana Bakim, the Rani Avasana, Anakut. Bogyan wala, anikud nispaadan yang wala, anikud sesetu wala, rajya kotasa rajya madhyatim siddhu na unat. E taraukar samagam wala, adipatya saha unge madhyatim matulat. Amai me mila pili mada tindu en. Ekrisa e taraukar samagam saha te gobiya atra dina sambandhi karne, te karman sala atra dina sambandhi karne itamat wedi en na unu yugyak meka. Ekrisa e taraukar samagam wala metikkal rupiya leddas mansiya kwa gevecha. ඒ ලියාපදිංචි ගාස්තුව අද මිලියන 70ක් දක්වා වැඩි කරන්න මේ පනත් තුළ සංශෝධනයන් ගේනවා. ඒ වගේම වාර්ෂික වාය කරන ගණන රුපියල් 150,000 සිට 150,000 ඉඳලා 250,000 දක්වා වැඩි කරන්නත්. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ඒ තරාකාර සමාගම් වලින් 125,000ක වාර්ෂික මුදලක් අය කරන්නත් ගන්න තීන්දුව තමයි මේ පනත් සංශෝධන තුළ සිද්ධ වෙන්නේ. හැබැයි මේ සංශෝධනයන් වෙනවා වගේම මේ තරාකාර සමාගම් එක්ක තවත් කාරණා ප්‍රමාණයක් ඉෂ්ට කර ගැනීම අමාත්‍යංශෙත් තේ මණ්ඩලෙත් කුඩා දේව සංඝධිකාරියෙත් වක්කීමක් බවට පත් වෙනවා. මොකද මේ තරවකාර සමාගම් වලට පැවරිච්ච වක්කීම් ගණනාවක් තියෙනවා. අර කීප වගේ තේවල මිලපදිඳු කරන ඒ බෝකර සමාගම් විසින් ඒ අලවියට අරගෙන වෙන්දේශයෙන් අරගෙන විදේශගත කරන අපනයන කරන ඒ තේවල මිලපදිඳු කිරීම වගේම ප්‍රධාන වක්කීමක් බවට පත් වෙනවා. මේ තේවල ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා වන මැදිහත්වීම ලබා දෙන්න. මොකද මේ තේ කර්මාන්තය එදාට වඩා අද තමත් තරංකාරී තත්ත්වයක් තියෙන්නේ. අද භූමිය විදියට ගත්තම ඒ භූමිය විදියට ක්‍රමක්‍රමයෙන් තේ වගාව කරන ප්‍රමාණය යම් ප්‍රමාණයක් වැඩි වුණා වුණත් ඊට සාපේක්ෂව තේ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් ඇති වුණා පහුගිය දශක කිහිපය තුළ. ඒක නිසා මේ කර්මාන්තශාලා අතරදීන් තරංගයත් එක්ක ප්‍රතිලාභය සැබෑලසින්ම තේ ගොවියට යනවද නැද්ද කියන කාරණාව නැවත පසුවිපරම් කරලා බලන්න ඕන. ඒ යනවන ප්‍රධානම හේතුවක් තමයි තේවල ගුණාත්මක භාවය සඳහා වෙන ඒ කාරණාවට මැදිහත්වීම අවම වීම. ඒ වගේම මේ වසර 150ක් කාල සීමාව තුළ අපි තවමත් හරියාකාරයට අසමත් වෙලා තියෙනවා. මේ තේ කර්මාන්තය අගේ එකතු කළ කර්මාන්තයක් බවට පත් කිරීම ඉතාමත් මන්දගාමී මන්දෝත්සාහී විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේ තේ කර්මාන්තය අපේ රටෙන් පිටරට අපි අපනයන කරන තේ සමහර විට තේ ගහක්වත් නැති රටවල් උදාහරණයක් ගත්තම එක්සත් අරාබියේ මේ රාජධානිය නන ඩුබයි රාජ්‍ය තේ ගහක්වත් පවන්නේ නැතුව අපේ රට වගේ අපි වාර්ෂිකව ඩොලර් බිලියන් 1.2ක් විතර හම්බ කරන ආදායම වගේ 10-15 ගුණයක් තේ ආනයනය කරලා ඔවුන් විසින් ප්‍රතිඅපනයනය කරන කටයුතු වලදී හම්බ කරන සත්‍යයක් තියෙනවා. ඒක නිසා මේ තේවල ගුණාත්මකභාවය වැඩි කිරීමත් ඒවා අගේ එකතු කළ වටිනාකමක් එකතු කර පළිවඩ නිෂ්පාදනයට යාමත් පිළිබඳව මේ තරවකාර සමාගම් වල සහ ඒ ආයතන වල මැදිහත් වීම ඕන. සාම්ප්‍රදායික විදියට මේට අවුරුදු 100කට 150කට කලින් කරපු ආකාරයටම කර්මාන්ශාලා වල තේ ටික අපනයන කිරීම යාම තුළ ඒ සාධාරණ වෙළඳපොළක් ගොවියට ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් බැලුවම ගුණාත්මකභාවයේ තේවල ක්වොලිටි එක පරීක්ෂා කරන ප්‍රධාන වක්‍ය මූලාසනාර උඩ ගරු මන්ත්‍රීතුමනේ පැවරෙන්නේ තරවකාර සමාගම් වලට. මේ තරඟය තුළ අපේ විශේෂයෙන්ම අපේ තේ කර්මාන්ශාලා වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තේ කර්මාන්ශාලා වල ඒ තේවල තියෙන කළුපාට වර්ධනය කරගන්න. එහෙම නැත්නම් ඒ රසය වාත්තගෙන යන්න තේවල බර නිෂ්පාදන තේවල බර වැඩි කරගන්න උන් වෙනුවෙන් උපක්‍රම පාවිච්චි කරනවා. ඒක උපක්‍රමයක් තමයි තේවලට යම් යම් ද්‍රව්‍යයන් ආදර්ශ ගන්න භාවිත කරන එක පැත්තෙන් බැලුවම සීනි ග්ලූකෝස් මේ වගේ දේවල් තේවලට එකතු කිරීම තුළ තේවල මෙතෙක් කාලයක් තිබිච්ච සාම්ප්‍රදායික ගුණාංගයන් එහෙම නැත්නම් ඒ ගුණාත්මක භාවය පිළිබඳව යම් අභියෝගයක් වෙලා තියෙනවා. ඒ නිසා ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යමාර්ගගෙන තේ මණ්ඩලයනොත් අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ තරවකාර සමාගම් එක්ක එකඟතාවයක් ඇති කළ ගත යුතුයි. ඔවුන්ට බල කළ යුතුයි වෙන්දේශයේදී මෙවැනි ගුණාත්මක භාවයෙන් අඩු තේ නොගැනීම සම්බන්ධව තරවකාර සමාගම් වලට එකඟතාවයක් ඇති කර ගැනීම ප්‍රධාන වශයෙන් වක්කීමක් බවට පත් වෙනවා. මොකද ඒ එකඟතාවය ඇති නොවන තාක්කල් මේ ගුණාත්මක තේ නිෂ්පාදනයට තේ කර්මාන්ශාලා හිමියන් පත් වෙන්නේ නැහැ. දැන් මේක නිකන් දික්කාලන ගලන කඩන කොට ලංකාවේ නරක තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා. පෞගේ කාලි විදේශය තේ අලවි ප්‍රදර්ශන වලදී ලංකාවේ තේවලට තිබිච්ච වටිනාකම අද සකසහිත වෙලා තියෙනවා අවම වෙන්න හේතුව ඔවුන් තේ කියන එකේ තියෙන ගුණාත්මක භාවය සොයනකොට මේ විනත් ද්‍රව්‍යයන් එකතු කිරීම තුළ එහෙම නැත්නම් සීනි වෙන්න පුළුවන් ග්ලූකෝස් වෙන්න පුළුවන් ඒ බාහිර දේවල් එකතු කිරීම තුළ ඇති වෙන ගුණාත්මක භාවයේ හීනවීම දික්කාල්ම තේ කර්මාන්ත ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා
මොලාසනාඩු මා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට
තර මොලාසනාඩු මන්ත්‍රමනේ ඒ වගේම මේ මොහොතේ මා ඉතාමත් මගට ලැබිච්ච කෙටි කාල සීමාව තුළ අපි තේ අපනයන කරන රටවල් විශේෂයෙන් මැද පෙරදිග කලාපය ඒ වගේම රුසියාව ඒ වගේම තව රටවල් කිහිපයක් අතර තමයි අපි අපනයන කරන්නේ ඔබතුමා දන්නවා ගරු මොරාසනාරුවට මන්ත්‍රමනේ මැද පෙරදිග අර්බුදයක් තිබිච්ච හැම මොහොතකදීම යුදමය තත්ත්වයක් තිබිච්ච හැම මොහොතේදීම අපේ රටේ තේ කර්මාන්තය බරපතල අර්බුදයට පත් වුණා මේ කතා කරන මොහොතේ අපේ ප්‍රධානම පාරිභෝගිකයෙක් කොන අපි ප්‍රධානම අපනයන කරුවෙක් බවට පත් වෙන රුසියාව සහ ඒ ඇති වෙන ආර්ථික ඒ දේශපාලන තත්ත්වයන් ඒ විචල්‍යයන් මා විශ්වාස කරනවා බරපතල ඛේදනීය තත්ත්වයකට අපේ තේ කර්මාන්තය පත් වෙන්න පුළුවන් එනිසා තේ කර්මාන්තය රැක ගැනීම සම්බන්ධවත් මේ මොහොතේ විකල්ප වැඩසටහන් වලට යාමත් වක්කීමක් බවට පත් වෙනවා කුඩා තේ වතු හිමියන් තේ කර්මාන්තශාලාව පසුගිය කාලේ අපේ රජය ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව නිසා වෙන විශේෂයෙන් රසායන පොර ආනයන නතර කිරීම ගත්තේ කලේ කාලේ තීගත තීන්දුව දැන් ඒක වෙනස් කරලා තියෙනවා දැන් ආනයන කරන බව ඇත්ත හැබැයි ඒ ගත තීන්දුව නිසා වෙන ප්‍රශ්න රාශියක් නිර්මාණය වෙමින් තියෙනවා ඒක නිසා මේ තේ කර්මාන්තය අද අවිනිශ්චිතතාවයට පත් වෙලා තියෙනවා ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා අද එදා රුපියල් 1230 පවර හොන්ඩ්‍රේ අද ගන්න වෙලා තියෙන රුපියල් 7000යි 8000යි ඒක නිසා කුඩා දේවතු හිමියන් අතර තේ කර්මාන්තය යදන අය ඒ පොහොරේදීම නතර කරලා තියෙනවා පොහොර අද තේ ගහට අවශ්‍යයි මා කියන්නේ නැහැ එදා දාපු ප්‍රමාණයම දාන්න ඕන කියලා නමුත් තේ කියන්නේ තේ ගහ දල්ල කඩන්න ඒ දල්ල වර්ධනය වෙන්න අවශ්‍ය නයිට්‍රජන් ප්‍රතිශතය නිසියාකාරයෙන් පොළවට ලැබෙන්න ඕන තේ ගහට ලැබෙන්න ඕන ඒක නිසා මේ පොහොර ලැබීම අත්‍යවශ්‍ය වෙලාවක මේ පොහොර ප්‍රශ්නේ යම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා පෙළගරු මහත් අමාත්‍යංශයත් ජනාධිපතිතුමත් මැදිහත් වෙලා අද පොහොර ඒ තේ කර්මාන්ත සඳහා අවශ්‍ය පොහොර ආනයන කරන තීන්දුව කරා වුණත් ඒ පොහොරවල මිල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඒක නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා කරු අමාත්‍යතුමාගෙනුත් අමාත්‍යංශයෙනුත් රජයෙන්ුත් ජනාධිපතිතුමාගෙනුත් ගෞරවයෙන් ඉල්ලනවා මේ සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන සහන ආධාරයක් ලබා දෙන්න රසායනික පොහොරවලට සහන ආධාරයක් දෙන්න යම් ප්‍රශ්නයක් තියෙනවා නම් කාබනික පොහොරේ සඳහා අවශ්‍ය නිසි ප්‍රමිතිය යුක්ත කාබනික පොහොරවලට සහන ආධාරයක් ලබා දෙන්න මේ සඳහා අවශ්‍ය අවශ්‍ය ප්‍රතිපල මට අවසන් තත්පර 30 අවසන් කරන්න දෙන්න ඒ සඳහා ඒ රසායනික පොහොර හෝ කාබනික පොහොරට සහන ආධාර ලබා දීම සඳහා අවශ්‍ය මුදල් මේ තේ කර්මාන්තයෙන් උපයපු මහා විශාල මුදල් ප්‍රමාණයක් සෙස්සාර මුදල තුල තියෙනවා ඒ අරමුදල තුල හරිය තියෙන මුදල් ප්‍රමාණයක් පාවිච්චි කරලා මේ සහන ආධාර ලබා දෙන්න පුළුවන්කම ලැබුණොත් මේ තියෙන අර්බුදයන් ජාත්‍යන්තර වෙළඳපොළ තුල දෙන අර්බුදයන් මේ තෙල් සහ වෙනත් තියෙන අර්බුදයන් එක්ක තියෙන තේ කර්මාන්තයේ පවත්වාගෙන යාමේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙවි එතෙක් කෙටි කාලන සහනයක්වත් මේ තේ නිස්පාදන සඳහා ලබා දෙන්න කියන ඉල්ලා සිටමින් ඔබතුමා මේ ලබා දීපු වෙලාව සම්බන්ධව මගේ ගෞරවත් ස්තුති අපද කරමින් අපේ රටේ වැවිලි කුසි කර්මාන්ත තුල එදා ඉහළින්ම තිබිච්ච තේ කර්මාන්තය නැවතත් ඒ ස්ථානට ඔසවා තබන්න වැලි කර්මාන්ත අමාත්‍යංශයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාන්‍යන බොහොම ස්තුතියි.